අපි ධර්ම දේශනාවක් කරන්නට බලාපොරොත්තු වෙන මේ වෙලාවේ නම් ඕනම කෙනෙකුගේ යම් ධර්ම කාරණාවක් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕනම කෙනෙකුට. අර මහත්තයගේ ප්‍රශ්නයක් තිබුණා එනකම් ඇහුවා. ඒ මහත්තයාට ප්‍රශ්න අහන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොන හරි යම් ධර්ම කාරණාවක් පිළිබඳව දැනගන්න තීරුම් ගන්න අවශ්‍යයි. සෝතාපන්න ඵලයට පත් වෙලා නම් මගඵල ලැබලා ආර්ය ධර්මයට පත් වුණු කෙනෙකුට නැවත බුද්ධත්වයේ අරහත් බුද්ධත්වයේ මිසක් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න බෑ. ලෝතුරා බුද්ධත්වයට පත් වෙන බෝධිසත්ව තුමෙකුට ඒ බුද්ධත්වයට පත් වෙන මොහොතේ සියලුම මගඵල එකටම ලැබෙනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ග හතරයි ඵල හතරයි. ඒ වගේම උබ්බේ නාදාතු ඥානය, සුතුපපාද ඥානය, ආසවක්ඛ්‍යා ඥානය තුනම ත්‍රිවිද්‍යා ඥාන ලැබිලා ඒ විලාවේ බුද්ධත්වයට පත් වෙනවා මිසක් ලෞතුරා බුද්ධත්වයට සෝතාපන්න ඵලයට පත් වූ යම් කෙනෙක් ඉන්නා නම් එයාට අරහත් බුද්ධත්වය මිසක ඔය කියන ලෞතුරා බුද්ධත්වය ලැබෙන්නේ නැහැ, ලැබෙන්න බෑ. ඒ කියන්නේ ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන මොහොත දක්වා ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය මාර්ගයේ සොයන අපිට ලැබිලා නැහැ. සෝතාපට්ටි බුද්ධයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යම් තරම්. එනිසා බුදුහාමුදුරුවෝම කිව්වා එක්තරා අවස්ථාවක උබ්බේව මේ සම්බෝධා අසම්බුද්දස්ස අනපිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස යේව කියලා. කියන්නේ මම මේ බුද්ධත්වයට පත් වෙන්නට පෙර මේ බව උදුරා ගමන්නට උපකාර වන කරුණු කාරණා හොයන්නේ මිසක මේ බුද්ධත්වයට සම්බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් බුදුහාමුදුරුවන්ගෙන් බණ ආලා යම් කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මා දිට්ඨියට පත් වෙලා අඳුන වශයෙන් අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් ඒ පුද්ගලයා අනුසෝතගාමි මාර්ගය අතහැරලා පටිසෝතගාමි මාර්ගයට ආවා. සංසාර දෘෂ්ටිය අතහැරලා සම්මා දෘෂ්ටියට පත් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දෘෂ්ටි තුනින් ඉවත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ නිසා යම් කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වෙනවා නම් පත් වෙනවා. අද වුණත් බුද්ධත්වයේ පාරමිතා පුරපුරා ඉන්න යම් කිසි කෙනෙකුට ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව අවබෝධ වුණා කියන්නේ ඒ බුද්ධයා සෝතාපන්න ඵලයට පත් වෙලා ඒ බුද්ධයා අර ලෝතුරා බුද්ධත්වය අත්හැරලා අරහත් බුද්ධත්වය කරා ගමන් කරන කෙනෙක්. දැන් තුන්තරා බෝධියක් තියෙන්නේ. අරහත් බුද්ධ, පච්චේක බුද්ධ, ලෝතුරා බුද්ධ, සම්මා සම්බුද්ධ කියන්නේ. ඒක නිසා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ඉවත් කිරීම රාගක්‍රය, ද්වේෂක්‍රය, මෝහක්‍රය කිරීම බුද්ධ ධර්මයට පත් වීම. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් ඕන කෙනෙකුට පුළුවන් දැන් ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම අලුතෙන් ස්වයංභූ ඥානයෙන්ම කාගේවත් ගුරුවරුකම් උපදෙස් නැතුව මේ ධර්මය, මේ පටිච්චසමුප්පාද ධර්මය, මේ මාර්ග චර්යාව හොයාගන්න. හොයාගෙන අනිකයට දේශනා කරා. එතකොට මේ ලෞතුරා බුදු ඥානවන්ත කෙනෙක් බුද්ධත්වයට පත් වුණාට පස්සේ අරහත් බුද්ධත්වයට පත් වෙන්නට පුළුවන් තවත් විශාල පිරිසක්. දැන් පසේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ බුද්ධ කල්පයේ. අබුද්ධෝත්පාද කාලයේදී පමණයි. හැබැයි පච්චේක බුදුහාමුදුරන්ට පසේ බුදුහාමුදුරන්ට බෑ තව එක්කෙනෙකුටවත් මේ නිවන් මාර්ගය පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා ඒක කියන්නේ. හැබැයි තමන්ට සියලුම දේවල් සම්මුඥාණයෙන් පසේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත හැබැයි අබුද්ධෝත්පාද වෙන කාගවත් බුදුහාරි පන්නේ. දැන් අරහත් බුද්ධත්වයට පත් වෙන උතුමන් අනුන්ගේ ඒ කියන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ මේ මඟ පෙන්වීම අනුව ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරපු ධර්මය උපකාර කරගෙන ඒ අනුව පරතෝ ගෝසික ප්‍රත්‍ය ලබලා ඒ අනුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මඟපල ලබනවා. දැන් ලෞතුරා බුදු කෙනෙකුට එකවර ඔය මඟ ඵල හතරයි මාර්ග හතරයි ඵල හතරයි එක මේ යාම තුනේකදී ලබන්න ඕන. නමුත් සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් මේ ආත්මේ එවරන ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන් බණ ඇහුව ඔය අනේ පිළිසිතුමා යතෝ විසාකා සෝ සමන්දිවි මේ ඔක්කොම සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ අය ඒ ආත්මේ ඉඳා ගියේ නැහැ. ඊට එහා ගියා යටි ගියා නොගියා යටි ගියා. ඊට පස්සේ ඉතුරු මාර්ග සම්පූර්ණ කරගෙන යම් කාලයකදී නිවන් අවබෝධ කරගන්නවා. ඉතුරු මාර්ග සම්පූර්ණ කරගත්තා. එතකොට එකම වැඩේ සෝතාපට්ටි ඵලයට පත් වූ උත්තමයා ආර්යනාථ කෙනෙක් සතර අපා දුකෙන් සදාටම මිදී නිදා. කිසි දවසක සතර අපායට වැටෙන්නේ නැහැ. හැබැයි දෙකොළක විතරයි උපත ලබන්න පුළුවන්. කොළම්බෝල එක්ක මිනිසෙක් වෙලා මිනිහෙක් වෙලා උපදින්න ඕන. ඒත් උපදින්නේ පතිලෝපදේශේ. එහෙම නැත්නම් සම්මා දෘෂ්ටික දෙවියෙක් වෙලා දේව දිව්‍ය ලෝකෙක උපදින්න. වෙන කොහෙවත් උපදින්න බ්‍රහ්ම ලෝකෙක උපදින්නේ නැහැ. උපදින්නත් නැහැ. උපදින්න පුළුවන් එක්ක මිනිහෙක් වෙලා එක්ක සම්මා දෘෂ්ටික දෙවියෙක් වෙලා දිව්‍ය ලෝකෙක. එච්චරයි වෙන ගොයක් උපනිහිද. දැන් යම් දෙවි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ නැවතත් මේ අංග හතර සම්පූර්ණ කරගෙන ඊගාව මඟ ඵලයට යන්න පුළුවන්. අංග හතරක් තියෙනවා. මේ කල්‍යාණික සම්පත්තිය, සුදු සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුගම ඒ අංග හතර අනිවාර්යයෙන්ම සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට සෝතාපට්ටි මාර්ගය අනුගමනය කරන්නට මේ අංග හතර සම්පූර්ණ කරගත යුතුමයි. එනිසා හතර අවස්ථාවෙම මේ අංග හතර සම්පූර්ණ කරගන්න ඕනේ. නෑ නතේ බවන් අට්ටමන්නාදියන්ති කිව්වම නතේ ජාති අට්ටමන්නාදියන්ති කිව්වේ නෑ. ජනාතුක සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා බිම්බිසාරජීව සෝතාපන්න ඵලයට පත් වුණාම නැවතත් ජනාතුක වෙලා ඉපදුනාම 14 වරක් නැවත සෝතාපට්ටි ඵලයෙන් උපදිනවා. මේ වචන දෙකක් පොඩ්ඩක් පටලවාගෙන නතේ බවන් කිව්වම නතේ ජාති කිව්වේ නෑ. බවහතයි කියන්නේ ජාති අතක් නෙමෙයි. දැන් බව පත්‍යාජා දැන් ඕක පොඩ්ඩක් මේ වචනේ පොඩි පැටලිල්ලක් තියෙනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. මොකද්ද බවහත? තව බවහතක් තියෙනවා. දැන් සෝතාපට්ටි බවට පත් වුණා. සකදාගාමි මාර්ග බව, සකදාගාමි ඵල බව, අනාගාමි මාර්ග බව, අනාගාමි ඵල බව, අරහත් මාර්ග බව, අරහත් ඵල බව. මේ බවහත තියෙනවා. අටවෙනි බව නැහැ. හැබැයි සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා සමහර විටක බාහිදාරුගිරිය තුමා වගේ මේ බව හතම එක විනාඩි දෙකකින් තුනකින් ඉවර කරනවා. සමහරු මේ බව හත ජාති තව කීපයක් ධනවතුක සූත්‍රයේ කියන ආකාරයට විසාකව විසාකාව අටවරක් උපදිනව නැවත කියලා සෝතාපට්ටි ඵලයේදී මොකද පින් කරලා වැඩි නම් ඒ පින් ඵල දෙන්නේ විපාක දෙන්නේ නැතුව බෑ. එතකොට මේ නතේ බවන් කිව්වා මිසක් නතේ ජාති කිව්වේ නැහැ. මේක පොඩි වචනයේ පටලැවීමක් නිසා අද බොහෝ අය කියනවා ආත්මහතයි කියලා. ආත්මවාදයක් නැහැ. මේ බුදුහාමුදුරන්ගේ දර්ශනේ තියෙන්නේ භවපත්‍යා ජාති. භවපත්‍යා ජාති. භව කියන්නේ එක අවස්ථාවක්, ජාති කියන්නේ තව අවස්ථාවක්. එනිසා මේ වචන වටලවගත්තට ටිකක්
සර්නාස් ප්‍රශ්නයක් අහලා යන තියෙනවා. අපේ මළගිය ඥාතීන්ට පින් දෙනවා. අපේ මළගිය ඥාතියෙක් නැවත උත්පත්තියක් ලැබපු අවස්ථාවකදී පින් අවශ්‍ය නම් අපි අනුමෝදන් කරන ඒ පින් වලට මොකද වෙන්නේ? අපි පින් දීලා පළක් නැහැ නේද? අපි කොහොමද ඒක දැනගන්නේ?
ඒක වැරදි අවබෝධයක්. අපි පින්කමක් කරලා පින් දෙන්නේ පරමාර්ථ දෙකක් ඇතුළේ. මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. පළවෙනි පරමාර්ථය අපි මේ දානමය පින්කමක් කරලා පින් දෙන්නේ අපේ ඥාති යුතුකමක් කරන්න. තිරෝපු සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. මොකද්ද මේ ඥාති යුතුකම? අපේ ඒ මිය පරලෝකීය ඥාතියා අපිට උදව් කළා, උපකාර කළා, මඟ පෙන්වුවා, පිහිට වුණා, නොයෙකුත් ආකාරයට ගැව්වා, බොව්වා, කිරිදුන්නා, නොයෙකුත් ආකාරයට උදව් කළා. අපි ඒ ඥාතිවරයාට ණයයි. අපි ණය දැන් ඔය ඥාති කියන මාගදී බාධාවේ වචන තේරුමම ණයකාරය කියනවා. ඥාති සංග්‍රහය කියන්නේ ඥාති ධර්මය කියන්නේ මේක. ඒ නිසා අපි ණයයි. අපිට ඒ නියපරලෝකීය ඥාතිවරයාට ණය දෙන්න පුළුවන්, ණය ගෙවන්න පුළුවන්, ණය පිටින් නිදහස් වෙන්න පුළුවන් එකම ක්‍රමය පින්කමක් කරලා, දානමය පින්කමක් හෝ වෙනත් පින්කමක් කරලා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන එක. දෙවෙනි පරමාර්ථය අපි මේ දෙන පිනෙන් පින් ගන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්නවා නම් පරදත් රූපී ජීවීන් හැටියට මේ පින අරගෙන එයාටත් අර දුකෙන් මිදී නිදහස් වෙන. දැන් එතකොට දෙකක් තියෙනවා. අපි මිදී නිදහස් වෙන ඕන පින්කමක් කරලා ඥාතිවරයාට තියෙන ණය දෙක. ඒ පින්කම නිසා අපි අර ඥාතියාව මුදවා නිදහස් කරන්න උදව්වක් උපකාරයක් කරන්න ඕනේ. එතකොට පින්කමක් කරන්නේ පළවෙනි පරමාර්ථය පින් ගන්න පුළුවන් බැරි කතාවක් නෑ. අපි ණය අපි උදව් කළ උපකාර කළ සියයට සියම අපි ණය. ඒ ණය කියන පුද්ගලයාට ණය ගෙවලා අවසන් කරන්න. ණය මිදී නිදහස් වෙන්න. ණය මිදී නිදහස් වෙනකම් කවදක්වත් නිවන් දකින්න බෑ කිසිම කෙනෙකුට. ණය මිදී නිදහස් වෙනකම් මේක නිදහස් නිවන් දකින්න බෑ. එනිසා මේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නේ පින් පවරන්නේ පින් දෙන්නේ පළවෙනි පරමාර්ථය. අපි සංසාරයේ ණය ගන්න දෙනකොට පැටලිලා කියනවා අම්මලාට තාත්තලාට උදව් ඒ උදව් කරපු උපකාර කරපු සියලුම අය. ඒ ඇයට පින් දීලා ඒ ණයෙන් මිදී නිදහස් වෙන පළවෙනි එක. ඒ අපි දෙන පින අරගෙන ඒ ඇයට මේ සංසාර ගමනේ යහපත් වෙනකටපත් වෙලා ඒ යහපත් වෙනකටපත් වෙන්නට අපි පොඩි තරුවක් උදව්වක් උපකාරයක් කිරීම පින් අනුමෝදන් කිරීම පින් පෙරලන. ඒ නිසා ඔය කරුණු දෙකම සම්පූර්ණ වෙන එක අත්‍යවශ්‍යයි පින්කම්. පින්කම් ඒ දෙකම සිදු වෙන නම් පින්කම් පූර්ණ වෙනවා.
නූතන විද්‍යාව හෝන ජීවිත අපි ජීවත් වෙන්නේ. ක්‍රමේ නූතන විද්‍යාව තුළ අපි පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ තත්ත්වය මේ පරීක්ෂණ වීක්ෂණ නිගමන කරලා ඒක ග්‍රහණය කර ගන්න ඇත්ත නැද්ද? එතකොට අපිට තීරුම් ගන්න බැරි දෙයක් නේද මේ මෙල්ල ආයේ අවස්ථාවක් උපදිනවා කියන්නේ. ඒතර මේක අනුමානයක් තියාගෙන විශ්වාසයෙන්
මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම අපි අනුමානයක් තමයි මේක කියන්න ඕනේ. හේතුව අපිට අනුගානේ තුන්කල් දාපිනා නුවණවත් උපේනිවා සංසුති ඥානෙවත් නැත්නම් අපිට මේක තීරණයක් ගන්න බෑ. අපි දැන් බුදුහාමුදුරුවෝ කියපු ධර්මය අනුව විශේෂයෙන්ම තිරෝකුඩ සූත්‍රය ඒ වගේම ඔය කියන මේ තවනගු ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම අනුව උදාහරණයක් ඇටියට අනුගානේ අර අගින්න පුබ්බකගේ කතාව මේ වගේ කතාවල් තියෙනවා නේද? දැන් බුදුහාමුදුරුවෝ කියපු නිසා අපි ශ්‍රද්ධාවෙන් ඒක විශ්වාස කරනවා. නමුත් මගපල් ලැබුවට පස්සේ උපේ නිවාදානුත් ධ්‍යාන ලැබුවට පස්සේ දැන් ශ්‍රද්ධාවෙන් විග්‍රහ කරන්න පිළිගන්න භාවිතා කරන්න ඕනේ නැහැ. දැන් Tamanටම මේක තේරුම් ගන්න හැකි ඇත්ත. අර පුඩඥාන බුද්ධලයාට මේක ඇත්ත තේරුම් ගත්තේ නැතුවට මේක යම් දෙයක් කියනවා. අපිට හේතුවක් නිසයි ඵලයක් කියනවා. අපි දැන් මේ ඵලයක් භුක්ති විඳින්න මේ වැය කරන්නේ. එතකොට මේකට හේතුවක් කියනවා. මේකට හේතුව තමයි වටිනා උපාද ධර්මයේ විග්‍රහ කරපු අපි මීට පෙර කවදා හෝ යම් යම් ආකාරයේ හේතු කරන්නේ. හේතු කරන අපි ඉපදිනවා. මේ හේතු කළාම අපි මතුවේ නැවත උපදිනවා නිවන් නොදැක. ඉතින් ඒක නිසා උතුම් බුද්ධ ධර්මයේ යථාභූත ඥාන දර්ශනය ලැබෙනකම් මේකේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකම් අපිට භක්තියෙන් භක්තිය නෙමෙයි ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න වෙනවා. හැබැයි මගපල් ලැබුවාට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තාට පස්සේ සද්දෝ නෙමෙයි අසද්දෝ. කතන්තු නෙමෙයි අකතන්තු. අජාතං අභූතං අරතං අකසංතං මෙව ඒකත් වේපත්. ඉතින් ඒක නිසා නවීන විද්‍යාවේ තියෙන දෙයි බුද්ධ ධර්මයේ තියෙන දෙයි අපිට සංසන්දනය කරන්න කල්පනා කරන්න හිතන්නවා හොඳයි. දෙක. නවීන විද්‍යාව කියන්නේ පැවැත්ම පවත්වාගෙන බුද්ධ ධර්මයේ තියෙන පැවැත්ම නැවැත්වීම පවත්ිටම් අපපතිවත්තිය. පැවැත්ම කියන්නේ දුක. පැවැත්ම කියන්නේ දුක. නැවැත්ම කියන්නේ නිබ්බා.
තර්කයෙන්
මේක තේරුම් ගන්න බෑ. තර්කයෙන් මේක එකනේ අතක් අවතර මේක තර්කයෙන් විද්‍යාවට ගැළපෙන තර්ක තියෙනවා. නවීන විද්‍යාවට ඕන විද්‍යාවට ගැළපෙන තර්ක තියෙනවා. නමුත් මේක තර්කාවතරෙන් තර්කයෙන් බෑ. මේක තියෙන ක්‍රමයක්. මොකද්ද? පටිච්චසමුප්පාද විග්‍රහය හේතුඵල ධර්ම. තේරුම් ගත්තට පස්සේ ඕනේ නම් හේතුඵල තියෙන බව පේනවා. හේතුවක් නැතුව කෙනෙකුට උපදින්න බෑ. හේතුව අස් නොකර හේතු පටිච්ච සම්භූතං හේතු මංගා නිරුජ්ජති නැතුව නිවන් දකින්න බෑ. හේතු කියන්නේ රාග හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු, මාන දිට්ඨි, අවිද්‍යා මේ මතම හේතු.
එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් පළමු වතාවට ඉපදීම කියලා එකක් නැහැ.
දැන් එහෙම එකක් තියෙන්න පුළුවන්. නමුත් අපිට කියන්න බෑ කොයි කාලේ කොතන දීපදිනවා කියලා. දැන් මෙතන අපි මේ කෙනෙක් අලුතෙන් උපදිනවා කියන එකේ තේරුම අපි මේ විශ්වය ගැන මේ චක්‍රාවාට දසදහසක් චක්‍රවල ගැන කිසිම තේරුමක් නැතුව මේක කල්පනා කරනවා. දැන් ඔය ඔය ප්‍රශ්න මේ ඉතිසල කීවලේ කියවුවා. නමුත් මෙතන අපි මේ චක්‍රාවාටයේ එක ඉදිකඩු මුඩක් වගේ පොඩි චක්‍රාවාටයක මේ 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 විශ්වයේ ඉන්න මේ සියලුම සත්‍ය භූත ප්‍රියතු දෙවියන්. අපි මේ පෘථුවියට අපි හැම පැත්තෙම ඉන්දිකට ගහනවා නම් මේ ඉන්දිකට දිගේ අපි යනවා නම් යනකොට යන් දෙකදී අපිට තව චක්‍රාවාටයක් හම්බ වෙනවා. ඒ චක්‍රාවාටේ ගියාම තව එකකින් අර වගේ ඉන්දිකට ගහුවොත් තව චක්‍රාවාටය මෙහෙම මේ දසදහසක් චක්‍රවල කියන එකේ සීමාවක් නැතුව මේ වගේ ප්‍රාණීන් ජීවීන් ජීවත් වෙන මිනිසුන් ඉන්න බුදුන් බුදුවන නොයෙකුත් සත්වවල කියලා කෝටි ගණන් මේකේ මේ ඕබිට් එකේ සීමාවක් කෙලවරක් නැහැ. ඒ හැම තැනකම ඉන්න අයට මේ විෂයට මාර්ගෙන්න පුළුවන්. අවසර බ්‍රහ්මතලයේ හරහා. ඒ යම්කි චක්‍රාවාටයක ලෝක විනාශයක් වුණොත් හැම කෙනෙක්ම වායෝ ගතණයට සම්බන්ධව පුරුද්ද නිසා මේ අපේ චක්‍රාවාටයට හෝ වෙනත් චක්‍රාවාටයකට මාරු වෙන්න පුළුවන්. එහෙම ශක්තියක් තියෙනවා. ඒ නිසා දවස ගානෙම අපි දන්නේ නැතුවට තේරුනේ නැතුවට වෙන චක්‍රාවාටය කියන ගමන් කොච්චර කියතුත් අසීමිත ආකාරයක ලෝක විනාශ වෙනවා මේ හැම චක්‍රාවාට නොයෙක්. ඒ ලෝක විනාශයක් වෙන හැමදැනම හිටිය පුරා කුමුන්දියාගේ පටන් මිනිසුන් සතුන් තිරිසන් මේ ආදී කොටයන් ආවු සියලුම දෙනා මගපල නොලැබු නැවත වෙන චක්‍රාවාටයකට එන්න අපි දැන් මේ චක්‍රාවාටයේ මේ පෘථුවිය දැන් මේ ආත්මේ මේ ජීවත් වුණාට අතීතයේ තව කෙල කෝටි ගණන් චක්‍රාවාටවල රජ වෙලා පවා හිටියා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේක මේ එක චක්‍රාවාටයක් දෙකක් එක පෘථුවියක් දෙකක් නෙමෙයි මේක තියෙනවා කෙල කෝටි ගණන් චක්‍රාවාටයේ සියලු චක්‍රාවාටවල යම් ආකාරයක මනසක් තියෙන පිළිදෙකුත් ඉන්නවා. බුද්ධත්වයටපත් වෙන පුරුුවන් ශක්තියකුත් තියෙනවා. බුදුවරු බුද්ධ ධර්මයේ දේශනා කරනවා. දේශනා කරන්නේ එකම ධර්මයයි පටිච්චසමුප්පාද ධර්මය. වෙන දෙයක් කිසි බුදු කෙනෙක් දේශනා කරන්නේ නැහැ. කොහේ මොන චක්‍රාවාටි දේශනා කළත් ඔය පටිච්චසමුප්පාද විග්‍රහය ඔය හේතුඵල ධර්මයම දේශනා කරනවා. ඒ නිසා මේකේ අපි දැන් මේ ඉඳම ගත්තොත් අපි සාමාන්‍යයෙන් අපි දන්නා අය ඉන්නේ 3 දෙනයි 4 දෙනයි 5 දෙනයි. නමුත් මේ ඉඳමේ පණුවෝ කූඹි මදුරුවෝ මැස්සෝ කැරපොත්තෝ මීයෝ අපි දන්න දකින තිරිසන් ගත්තු කෝටියක් විතර. අපිට නොපෙනෙන හැබැයි නොදන්නා කියලා ඒක විශ්වාස කරන්න නොසුදුසුයි. බුදුවරයෝ දෙවිදේවතාව කොච්චර එය මේකෙම ජීවත් වෙනවා මේ ආශ්‍රයෙම. මේකේ තව උඩට යනකොට දෙවිදේවතාව බ්‍රහ්මයෝත් ඉන්නවා. ඒක නිසා මේ අපි හිතන ගණන නෙමෙයි මේ මේකේ ඉන්නේ සත්වය. ඒ සියලුම සත්වය අපේ ඥාතීන් අතීතයේ කවදා හරි. ඒකයි මේක පුදුම වැඩි. ඉතින් ඒක නිසා මේකේ කෙලවරක් ඇති සත්ව විශ්ය අචින්ත්‍යයි. ලෝක විශ්ය අචින්ත්‍යයි. කර්ම විශ්ය අචින්ත්‍යයි. ඒක නිසා අපිට මේකේ සීමාවක් හිතන්න අපේ මනසට හිතන්න බැරි තරමට බුදු ඇසට පමණක් හිතන්න පුළුවන් තරමකට මේක අසීමිතයි. කෙලවරක් නෑ. මේකේ මේ හැම කෙනෙක්ම අද වෙනකම් මේ පැවැත්මට බද්ධ වෙවි ඇවිල්ලා තියෙනවා. මේකේ බද්ධ වීම කොච්චර කාලෙකින්ද මොතන ඉඳන් පාටුනාද කියන එක කාටවත් කියන්න බෑ. අවසාන වශයෙන් අපාගත වෙන සතුන් සුද්ධ ජීවීන් බවට පත් වෙනවා. ඒ මොකද වැය කරන්නේ? ගෙවන්නේ. මේ හැම කෙනෙක්ම කරන්නේ තමන් කළ හේතුවක් අනුව අපි වැය කරනවා. අපි ඵල විපාක අපිට දුන් වෙලා අපි වැය කරනවා. අපි ගෙවනවා. එනිසා මෙහෙම ගෙවා අපි මේ ලංකාරය ගෙවනකොට බොහෝ අය අලුතෙන් කර්ම සකස් කරගන්නවා. අලුතෙන් හේතු සකස් කරනවා. ඒ හේතු ආයි ගෙවන්න. ආයි පලින් පාරු. ආයි ගුණිද. ආයි. ඒකෙන් කියලා තියෙන ජීයටි මියටි ආත්මනේ කියලා දිගින් දිගටම කියලා තියෙන. නැවත නැවත උපදිනවා. උපදින්නේ මොකද? අර පල විපාක දෙන්න දෙයක් තියෙනවා. තියෙන නිසා. පළවෙනි භාගය දීලා ඔක්කොම ඉවර වෙනවා නම් ණය සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ණය ඉවර කරගත්තුම අන්තිම ණය ගන්නෙ නැතිකොට එතෙන්දී නිම. එතෙන්දී අරහත්ත්වයටපත් වුණා. අරහතුන් වහන්සේ ණය ගෙවලා ඉවරයි. අලුතෙන් ණය ගන්නෙ නැහැ. ඒ නිසා ණය කාටවත් ණය වෙන්නෙත් නැහැ. ණය ගන්නෙත් නැහැ. ඒ නිසා එතනින් අවදානයි. ඒකෙන් දිව්‍යර කීනම් පුරාණ නවන්නත් සම්බවම් විරත් චිත්තේ ආයතියේ බාස්මින් තේ කීන බීජා අවිරුලි චන්දෝ නිබ්බන්ති දීරා යථායම්පති පාන නිවිදියාවක් ඉවරයි. දැන් තෙලුත් නැහැ, දිගෙත් නැහැ, පාන තියෙන හැබැයි දැල්ලා දැල්වීමක් නැහැ. ඉතින් ඒක නිසා මේකේ අපිට හිතා ගන්න බැරි තරම් පිරිසක් බුදුවරු කෝටි ප්‍රකෝටියක් බුද්ධත්වයට පත් වෙන නැති මෙතෙක් කල් අතීතයි. නමුත් අපිට දැනෙන ප්‍රමාණයක් කිසි දවසක නිවන් දැකන නිවන් දක්වන්න බැරි. තව බුදුවරු කෝටියක් බුදුනත් ඉදිරියට මේකේ මිනිසුන්ගේ හෝ සතුන්ගේ හෝ ප්‍රාණීන්ගේ හෝ බුදුන් වහන්සේගේ දෙවියෝ තාංගේ බ්‍රාහ්මයාගේ අඩුවක් එහෙම කාටවත් පේන්න නැහැ. ඒකයි මේකේ හේතුව. මේ විෂය අචින්ත්‍ය. හිතා ගන්න බෑ. කෙලවරක් නැහැ. මේ හැම කෙනෙක්ම මෙතන ඉඳ අතීතේ කොහේ කොහේ ඉඳලා කොයි කොයි චක්‍රාවාට ඉඳලා කොයි කොයි තත්ත්වයේ ඉඳලා ආවද කියලා කාටවත් හිතා ගන්න කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් දීර්ඝ සංසාරයක් මෙතන තියෙනවා. ඒක නවත්ින්න බෑ. තවරා යනවා රාගයේ ද්වේෂයේ මොහේ තාම ටික ටික තියෙනවා. හැබැයි තරහා වැරදි බව, රාගයේ වැරදි බව, ද්වේෂයේ මොහේ වැරදි බව දන්න. දෘෂ්ටිය විතරයි වෙනස් වෙලා
තියෙන්නේ.
ඒක කරාට පස්සේ වැරදි බව. ඒ වැරදි බව කළාට පස්සේ එයාටම තේරෙනවා මම මේ කලේ වැරද්ද කියලා. එවලෙම කායින වාචා චිත්තේ පමාදේන මායාකතම් කියලා ඒකට යම් ආකාරයකට සමාව. ඒ වුණාට ඒ තරහා යන්නේ එකෙන් තරහා පොඩ්ඩක් ආවට ඒකෙන් වැරදි වැඩක් අපායන් වැරදි වැඩක් ධර්මතාවයෙන් සිද්ධ වෙන්නේ නැහැ කරන්නේ නැහැ කෙරෙන්නේ. අකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයෙන් ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි. තරහා එනවා එන නිසා පොඩි පොඩි වැඩක් කරන්න පුළුවන් නමුත් අර අපායන් තරම් වැරදි ලොකු වැරද්දක් ඒ බුද්ධයාසින් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ තරහ සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ තරහ යන එක අනාගාමී ඵලයටපත් වුණාම ඕරම් භාගිය උද්දම් භාගිය කියලා දෙකක් තියෙනවා. ඕරම් භාගිය සංයෝජන පහම සිඳුනට පස්සේ නම් ආයෙත් තරහ යන්නේ බැහැ. දැන් මේවා මේ අනාගත වංශ දේශනාවේ තියෙන දේවල්. තේරුණා? දැන් ඒක නිසා එයා යම් කාලයක යම් දැනගදී එයි. නම් අපිට මේ ගැන හරියට දැන් රාහුල කුමාරයෙක් විතරයි ඉන්නේ. දැන් සමහර විටක නෙමෙයි බොහෝ විටක ප්‍රාර්ථනා කරලා කියලා කියන්නේ අනාගත වංශ දේශනාව. ඒක බුදු ආන්දුන්ගේ දේශනාවක් නෙමෙයි. ඊට පස්සේ බලනා යුගයේ දෙවියෙකු දේශනාවක්. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා. නමුත් දැන් ඒ ක්‍රිෂ්ණජිනා මම හිතන්නේ බුදුහාමුදුරන් කාලෙම වෙන උපතක් කියන්නේ ඒක ඒ ධර්මය අහලා මේ උපදීදී නෙමෙයි මේ ඉස්සෙල්ලා උපදීදී ප්‍රසන්තර ක්‍රිෂ්ණජිනා හිටි. ඉතින් ඒක නිසා මේ ආත්මේ යම් ආකාරයකට යම් කෙනෙක් වෙලා ඇවිල්ලා මඟපල් ලැබලා නිවන් දකින්න. එහෙම බෝසත්තුමගේ අවසාන ආත්මයේ දරුවන්ට ඒ පියාගේ පිටක් අනිවාර්යෙන්ම තියෙනවා.
ස්වාමීන් වහන්සේ මේ එක මතක කරගෙන ඉඳ මේ ඇත්තම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙක් ඒතාවට තමන්ගේ දරුවන් කාර්යාව එහෙම කොහෙවත් ඉන්න බමුණකට දීලා
ඒක 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 බෙල්ල බැරි වැඩක්. ඒක හේතුඵල ධර්මයට අනුව දැන් මේක මේ කතාවක් මිසක මේක යම් ගෙතු කතාවක් මිසක දැන් මම බුදු බව ලබන්න මගේ දරුවෝ දීලා බිල්ලට දීලා පුළුවන්. ඈ දැන් මේක ඇත්ත වශයෙන්ම මේ දාන පාරමිතාව පිළිබඳව කතාවක් සම්පූර්ණ කරන්න තමයි දරුවන් දන් කියන එක. නමුත් ඇත්තටම දන් දුන්නා. දන් දුන්නා කියන එකේ තේරුම ඔය ආකාරයට දරුවන්ව ජීවිතයට දන් දුන්නා කියලා මේක කතාව.
ඉතින්
අම්මට ලොකු වේදනාවක්. ඔව් අම්මට වේදනාවක් දැන් ඉතින් තියෙනවා. අම්මට විතරක් නෙමෙයි දරුවෝ දෙන්නටත් ලොකු වේදනාවක්. ඉතින් මේක නිසා මේකේ තියෙන යම් යම් දේ අපි මේ ඔය කතාවල තිබුණාට මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු හේතුඵල ධර්මයට බහා ගලපා බලා මේක තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ කියන ධර්මයට දියුත් ධර්මයට පිළිගන්න එපා. හේතුඵල ධර්මය කියලා එකක් තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය. මේකද ගලපා බලා මේක ඇත්ත නැත්ත තේරුම් ගන්න. අපිට බුදුහාමුදුරුවෝ මිම්ම දීලා තියෙනවා. ඕන තැනකදී ඕන එකක් අපිට මනින්න මිම්ම දීලා
තියෙනවා.
අභාවයි එහෙම එකක් තිබුණා නම් අරිය පරිවේෂණ සූත්‍රයේ තියෙනවන එක්ක කේවට්ට සූත්‍රයේ හෝ පොට්ටපාල සූත්‍රයේ තියෙනවන ඔය තුනේම තියෙනවා බුදුහාමුදුරුවන්ගේ බෝසත් කාලේ ඉතිහාසයේ එහෙම නැත්නම් මේ බුදු වෙනට පෙර කියපු බොහෝ දේවල් තියෙනවා දැන් අරිය පරිවේෂණ සූත්‍රයේ පැහැදිලිව පිළිවිදුව දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝයි මේ කියන්නේ මමම කියලා. අරිය පරිවේෂණ සූත්‍රයේ 17 වෙනි ඡේදයේ කියනවා මමම ගෙදරදී කළු කෙස් රැවුළු බා දෙමව්පියන් අඬන විට දෙමව්පියන්ගේ කඳුළු ඉදිරියේදී කෙස් රැවුළු බා පහසිවුරු පැලඳ ඒ කියන්නේ කතාවක් පැලඳ ගෙදර හැර මේ කියන්නේ. ඉතින් ඒ වගේ අරිය පරිවේෂණ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියපු නිසා මේක පිළිගන්න පුළුවන්. හැබැයි ඊට වඩා එකක් අපි පිළිගන්න හොඳ නැහැ. ත්‍රිපිටකයේ තියෙන්නේ අපිට පැහැදිලිව තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ බෝසත්තුමා ගිහිල්ලා තියෙන්නේ අම්මට තාත්තට කියලා අම්මා තාත්තා අඬද්දි ගෙදෙන් දිම සිවුරු ඇලෙන්නේ. නමුත් දැන් අපිට තියෙන ඉතිහාසෙ මහා බ්‍රහ්මයන්ගෙන් අඩු පිළිකරක් අරගෙන ඒවා අභව්‍ය කතා. ඒවා යම් චරිතයක් නිර්මාණය කරන්න හදපු පස්සේ හදපු කතා. මේක තියෙන්නේ මේකත් කියන්නේ බය මේ කතාව තියෙන්නේ ලලිත විස්තරේ කියන සංස්කෘත භාෂාවෙන් ඉන්දියාවේ ලියපු ඡන්දස් භාෂාවෙන් ලියපු පොතක්. ඒක තමයි අපේ සිංහලට පරිවර්තනය කරගෙන තියෙන්නේ. මේක පොත් දෙකක තියෙනවා. දිව්‍යාවදානියයි ලලිත විස්තරයයි කියලා ඉන්දියාවේ ලියපු මහායාන පොත් දෙක. ඒ දෙකෙම තියෙනවා කතා. නමුත් අපේ ත්‍රිපිටකේ ඕක නැහැ.
මානව සමාජ සම්බන්ධතා නැතුව කියලා නිකන් මිනිසුන් කෙරෙහි තියෙන සම්බන්ධතා නැතුව කියලා මේ සමාජයෙන්
ඉවකලා වෙනවා වගේ අදහසක් එහෙම අදහසක් නිකන් දැන් කිනුනට සම්පූර්ණම බුදුහාමුදුරුවන් ධර්මයේ එහෙම එකක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන සියලු යුතුකම් වගකීම හැම කෙනෙකුම ඉටු කරන්නේ. ඒ වගේම ඓතිහාසිකම් බලාපොරොත්තු අන්තවාදී ලෙස අපේක්ෂා කරන්න හොඳයි. අද යුතුකම් වගකීම් ඉටු කරන්නේ ඓතිහාසිකම් බලාපොරොත්තු ඊට වඩා ඉහළින් කියලා. හතර පැත්තක් තියෙනවා. තමන් දැන් අම්මා තාත්තා යුතුකම් යුතු කරනවා නම් දරුවෝ යුතුකම් යුතු කරනවා. සියලුම දෙනා අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් යුතු කරනවා නම් මේක ප්‍රශ්නයක්. අද යුතුකම් වගේ යුතු නොකර ඓතිහාසිකම් බලාපොරොත්තු විතරක් කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක නිසා තමයි මේ ගැටළු ප්‍රශ්න වැඩි හරියක් ඇවිල්ලා තියෙන්නේ. අලුතින් ණය වෙන්නේ ඕකේ. ණය ගන්න දිනුත් බැඳෙන්නේ ඕකේ. එන මොකක්ද කියන්නේ? එහෙනම් හැම කෙනෙක්ම බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලිව පිළිසුදුව තියෙන්නේ කවුරුත් කාගේ යුතුකම් වගේ යුතු කරන්නේ. ඓතිහාසිකම් බලාපොරොත්තු පැත්තකට දාන්න. ඓතිහාසිකම් බලාපොරොත්තු නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන සියලු දැන් ඔය අභියක් තියෙනවනේ මැනලද පුතේ කිරි දුන්නේ මහණු කොටිගේ මේකේ තියෙන මොකක්ද ඔය යුතුකම් වගේ නෙමෙයි ආධ්‍යාත්මම් බලාපොරොත්තු දැන් අර අම්මා ද්වේෂයෙන් මේ කියන්නේ අම්මා මෙතෙක් කරපු දේ අර හොඳ යුතුකම් වගේදී දැන් එක පාට අනිත් පැත්තට හැබැයි අපි අපේ ඉතිහාසයේ තියෙන කවියක් නිසා අපි හිතන්නේ බොහොම හොඳ අපි කලිතේ කරන්නේ ඒකයි මුදලා එතකොට ණයගේවන අලුතෙන් ණය වෙන්නේ නැහැ ණය මිදි විලාසන නිවලට පත් වෙනවා
මේ කර අපි තනියෙන් එක කරනකොට මානසික පරිවර්තන ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වගේ
දේවල් ඒක තමයි නම් මාත් කියන්නේ පත් වෙනවා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ තියෙන සංසාර දෘෂ්ටිය විලබල වරමතුනේ මේ තුන සංසාර දෘෂ්ටි සංසාර එදුසිය මිදි ඉඳහසලා සම්මාදිටියෙන් එන්නෝ එහෙම නැත්නම් අනුසෝධගාමි මාර්ගයේ අත්‍යක පටිසෝධගාමි මාර්ගයේ එන්නෝ සමුදය නිරෝධ කරන්න එතකොට සමුදය තමයි මේ හේතු සම්බන්ධතාවයක් උපද ලැබෙනවා එක දිගට යායන් ගන්න ඕන බවක తත්‍ර తත්‍රා විඳති කාම ගන්න බව ගන්න විපත ඒක තමයි සම්බන්ධතාවය අලුතේ අපි දැන් එක ණයක් බේරන්න කියලා තව ණය 10ක් ඒකයි සම්දී කියන්නේ මොකක්ද ණය වීම හරි අලුත ණය වීම වැරදි ඒවා කියන්න ඕන නේද පස්සේ කවුද ආයි පුනින්න ඕන ඒවා කියන්න සන්දේශනාව කිව්වට දැන් මේ වෙලාවේ සන්දේශනාවක් කරන්න ඉතින් පොඩ්ඩක් කියලා හරියන්නේ නැහැ මේ සන්දේශනාව කියන්නේ ඉතින් අපි සම්බන්ධතාවයක් උපදවා ගන්නා කර්ම තුන තමයි සං. රාගය, ද්වේෂය, මෝහය තුන සං. ඒව තමයි සාර. අපි සාරය කියලා හිතන්නේ මොකද පුතඥාන බුද්ධයෝ? රාගයෙන් ප්‍රිය දෙයට ඇලීම, ද්වේෂයෙන් අප්‍රිය දෙයට වෛර කළ තරහ වෙලා කෝපෙයිම ඒවම මානෙ වැරදිලේ අයෝන්‍ය මනිකාරයෙන් මැනීම. අපිට ඕන විදියට මැනීම. ඒ තුන තමයි සං. ඒව තමයි සාර. මේ සංකාර නිසා අපි සමුදය උපදවා ගන්නවා දිගින් දිගට. ඒ වගේම මේ සංසාර නම් සංදි වෙනවා. සංදි වෙනවා. සංසාර නම් සංකාර කරන්නේ. ඒ නිසා නැවත නැවතත් අපි අලුතෙන් සමුදය විහි කර කර සම්බන්ධ වෙලා සංදි වෙලා මේ ගමන දිගින් දිගට යනවා. ඒක නිසා අනේක ජාති සංසාර. හැබැයි ඊළඟට සංදා විසං අනිපි සං සන්තුනක් තියෙනවා සංවර සංසිඳීම සම්මා මේ තුන තේරුම් ගත්ත බුද්ධලේකට මේ සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කොහොමද විසංකාර ගතං චිත්තං තණ්හාන කය මජ්ජද ඉතින් ඒක නිසා දැන් මේ සංදේශනාවක් දිගින් දිගටම කරන්න තව ඉතින් හුඟක් ජුඩාක් තිබන උපම සූත්‍රයේ කියන බුද්ධ ඥාන පද හතර අරගෙන සංදේශේති සමාධිපේති සංකේතේති සම්පාන්තේති විග්‍රහ කරන්න ඕන සම්බන්ධතාවය ඇති වෙන හැටි විග්‍රහ කරන්න ඕන සම්බන්ධතාවයෙන් මිදෙන හැටි විග්‍රහ කරන්න ඕන සංදි විසන්දි කරන්නේ කොහොමද සංකාර විසංකාර කරන්නේ කොහොමද සංවර්ධ විවර්ධ කරන්නේ කොහොමද සමුදය නිරෝධ කරන්නේ කොහොමද කියලා ඉතින් හුඟක් විග්‍රහය දිගින් දිගටම කරන්න අවශ්‍යයි සංදේශනාව සම්පූර්ණ වෙන්නේ නැහැ නේද ඉතින් ඒක පැය කමාරකවත් අඩු අඩුවෙන් ටිකට් කරන්න මේ ජීවි එකත් එකක් තියෙනවා ඒක අහලා ගන්න
සමිනාස අනිච්ච සහ අනිත්ත්‍ය කියන වචන දෙක කිතියෙන්
ගැනීම කරන මේ මාගදී භාගාවේ වචනේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචනේ තමයි යද නිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං තද නත්තං ඒ වගේම මේ පටිච්ච කියන වචනයෙන් විඳලා හකුවේ ගත්තම නිච්ච අනිච්ච පටිච්ච සම්පාද ධර්මයෙන් තමයි මේක මේ ඔක්කොම ඇඳලා දැන් ඉච්ච නම කැමැත්ත බුද්ධලේගේ හිතේ ඇතිවන ප්‍රියාප්‍රිය භාවය තමයි ඉච්ච ඒ ඉච්ච නිසා අපි යම් යම් දේවල් වලට ඇහින් රූප වලට කනින් ශබ්ද වලට නාසයෙන් ගල්තුන දිවේ කායට මනින් පාතල මේවන් බැඳින චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපපදිත චක්කුඤ්ඤං කියති ඉතින් ඒක නිසා මේ පටිච්ච වීම තමයි පළවෙනි හේතුව පටිච්ච වීම නිසා අභිච්ච කියන සත්‍යෙට පත් වෙනවා අභිච්ච කියන්නේ දැඩි ආසාව දැඩි අවශ්‍යතාවය ඒ දැඩි අවශ්‍යතාවයෙන් අපි ආස්වාදයක් ලබනකොට නැවත නැවත ඒ ආස්වාදයේ විඳින්නට කැමති වෙනකොට ඒක නිච්ච වෙනවා ඒ නිච්ච වුණාම අපි එතෙන්ට බැඳිලා උපාදානය කරගන්නවා ඒක අදගන්නවා අයිති කරගන්නවා ඒකට අපි යම් අන්ධ ලෙස බඳ වෙනවා සම්බ අන්ධ මේක ඇති වෙන්නේ කාම චන් කාම ඉච්ච අන්ධ කාම ඡන්දේ ඇති වෙන්නේ කාම ඉච්ච අන්ධ මේ ඉච්චෙන් ගන්න අන්ධ උනේ මොකක් කරන්න කියලා කය රමණය කරන්නේ ඉතින් ඒක නිසා මේ ඉච්ඡ හරියට ඉච්ඡ 10ක් තියෙන බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා පටිච්ච අභිච්ච උද්දච්ච කුකුච්ච ලාභිච්ච අත්ථිච්ච මරිච්ච මහිච්ච ඊට පස්සේ විචිකිච්ච අන්තිමේක තමයි අප්පිච්ච අල්පිච්ච තමයි 10ම තේරුම් ගත්තා ඔන්න අනිච්ච නිච්ච අනිච්ච තේරුම් ගන්න පුළුවන් දුක්ඛ සුඛ තේරුම් ගන්න පුළුවන් අත්ත අනත්ත තේරුම් ගන්න පුළුවන් ඒක බොහෝ සුත්‍ර ධර්ම වල පැහැදිලිව විශේෂයෙන්ම අර සත්‍යක වචිකොත් තුළ විග්‍රහ කරපු සත්‍ය සූත්‍රයේ මේක විග්‍රහ කරලා තියෙනවා සත්‍යක සූත්‍රයේ මේක විග්‍රහ කරලා
සතර අනිත්‍ය කියන්නේ
ඒක දැන් ඔය අනිත්‍ය කියන මාර්ගීවා බුදුබාධිතේ වචනය සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේක අනිත්‍යයි කියලා පරිවර්තනය කරලා තියෙනවා ඒක ඉතින් අද සිංහල භාෂාවේ භාවිත කරන්නේ අනිත්‍යයි මේක හැබැයි අනිත්‍යතාවය ඒ කියන්නේ මේ තියෙන දේ වෙනත් තත්ත්වයකටපත් වීම. මේ නමුත් මේ ඉච්ඡ කියන එක එහෙම එකක් නෙමෙයි. තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත පිළිබඳව මේ ඉච්ඡ විග්‍රහ කරනවා. බාහිර ලෝකෙදී ලැබෙන. දැන් අපිට කැමති වුණත් නැතත් අදහස ආවට ඉඳපයින්නේ එක අපිට නවත්තන්න පුළුවන්කම නැහැ. හැබැයි අපේ හිතේ තියෙනවා යම් උද්දලෙක් අපි තරහයි කියලා නිච්ච වෙලා මගේ තරහකාරය මගේ විරුද්ධකාරය සමහර විට අපිට අපේ හිත හදාගත්තොත් ඒ බුද්ධලයට මෛත්‍රී කරලා අපි අනිච්චයි අන්නේ අපි ඒක අනිච්චයි ඒක ඒ තරහ නිච්ච ධර්මයෙන් අපි වෙන් වෙලා අපේ හිතේ අනිච්චෝජ විහෙරති නැත්ේ දින්දි ලෝකේ උපාදී දීවි ඒ තරහ උපාදානය කරගන්නේ නැහැ ඒ නිසා මේ අටකරා තීන පදා අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන ඒ අනිත්‍ය තේරුම් ගත්ත තරමට නිත්‍ය ප්‍රහාණය කරන්න ඕන සංඥාවකින් නිච්චකම ප්‍රහාණය කරනවා. ඒකත් ඒක තමයි කියවා අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති. දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති. අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති. නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිය පජාති. විරාගානුපස්සී විහෙරති රාගං පජාති. නිරෝධානුපස්සී විහෙරති සම්දයං පජාති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජාති. ඔන්න අටකරා තියෙන පදාවල හරි ඕක තමයි කියන්නේ අනිච්චෝච විහෙරති නච්චීති ලෝකේ උපාදීති කියලා 21 වරක් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ හරි. ඔකයි වෙනවකක් මේ උපාදානය කරගත්ත සියලුම දේ අපි කැමති ප්‍රියයි මනාපයි හොඳයි වටිනවා ලාභයි සාරයි කියලා උපාදානය කරනවා. හැබැයි අනිච්චෝච විහෙරති මේ අනිත්‍ය බව දුක්ඛ බව අනත්ත බව තේරුම් අරගෙන නිත්‍ය සුඛ අහිං කළාට පස්සේ ඒකයි අනිසිතෝ ජීවිතේ නාච කිංචි ලෝකේ උපාදී. අපි කැමති දේ උපාදානය කරගෙන අපේ ඕන විදිහට නිසිදේ මනාපදේ නවත්තන්න පවත්තන්න පුළුවන් සුදුසු කිසිම දෙයක් මේ ලෝකේ ওই පංචස්කන්ධ ලෝකේ තුන කිසිම දෙයක් උපාදානය කරගෙන පවත්තන්න නවත්තන්න බෑ කියන ධර්මතාව වෙනවා මේ ජීවිතේ. ඒකයි
නැන් සත්‍ය පဋාණේ කියනගේ සති කියන වචනෙන් අදහස් වෙන්නේ හේතුඵල ධර්ම
කියන්නේ හේතුඵල ධර්ම.
එහෙනම් සීය පීඨවීමනේ කියන එක නේද?
සීය පීඨවීමට වඩා ටිකක් වෙනස්. සතිය කියන්නේ හේතුඵල ධර්මයේ බහාගල්පා වෙන්නේ. දැන් මම උදාහරණයක් කියන්නේ.
මනසකාරයට.
දැන් අපි හිතමු සීය පීඨෝනා කියන්නේ හොඳ සීයෙන් ඉන්නවා කියලා. ඒක කියන්නේ දැන් හොඳ සීයෙන් ඉඳලා ඕන කෙනෙකුට ඕන නරක වැඩක් කරන්නේ. දැන් අර පරමාණු බෝම්බේ ඇතුළු විද්‍යාඥයා කොච්චර හොඳ සීයකින්ද මේ වැඩේ කළේ. සතුරන් විනාශ කරා. හැබැයි ඒ පරමාණු බෝම්බේ ඇතුළු විද්‍යාඥයා හොඳ මොළකාරයෙක්. හොඳ සීයෙන් යුතුව පුදුම. හැබැයි ඒ පුද්ගලයා හේතුඵල ධර්මයේ බිඳුවක්වත් දන්නේ නැහැ. මේ තමන් කරපු වැඩේ නිසා තමන්ට උරුම වන ඵල විපාක දැක්කනම් ඕක කරන්නේ. දැන් අද ඒ පරමාණු බෝම්බේ කොහෙ යන්නේ මිනිහෙක්ව මැරුවා නම් ඔය මිනිහට කොටසක් යනවා. ඔය මේ හැදුව පුද්ගලයා කොටසක් යනවා. එතකොට දැන් ඒ මිනිහ මැරලා ගිහිල්ලා වෙන කොහෙ හරි ඉන්නේ. නමුත් අද කවුරු හරි ඒ පරමාණු බෝම්බේ පාවිච්චි කළා කොහෙ යන්නේ මිනිහෙන් මැරුවා නම් අර කොටසක් යනවා. දැන් ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. අපි හිතමු හොඳ ඉංගල් මිනිහෙක් හොඳ දැනක ආන්දියක ඒ කාලේ හොඳ පින්නිලක් හදලා තිබ්බා. ඒක හොඳ යාපත් චේතනාව. මේ පින්නිලෙන් පින්නිල හදලා දුන්න මිනිසුන්ට හොඳට වතුර කොන්න දැන් එන්නේ මැරු. හැබැයි අද අවුරුදු 100කට පස්සේ මේ නිලේ වතුර කොනන මේ වතුර කොන හැම මිනිහෙම අර මිනිහට පින්නේ. ඒතකොට ඒ මිනිහා මැරුණා අර කරපු පින්කම් තාම යාපත් ඉන්නේ. ඒකයි හොඳ නරක දෙකම ඒකනේ කිව්වේ සේවනහල වාගේ තමන් ආපහු එනවා. තමන් මේ එක කූඩුව නැතුණාට හරියන්නේ නැහැ වෙන තව ඉදිරියට කූඩුව වලට මේවා බලපාන. මේවා ඵල විපාක හැටියට එනවා. මේවා ඵල විපාක එනවා දෙනවා. එනිසා මේකයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ හරියට තේරුම් ගත්තොත් අපි කරන හොඳකම් අපි පරිපත එනවා. අපි කරන නරකකම් ඒත් අපි පරිපත එනවා. හැබැයි ওই දෙකම අපිට මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුව අවස්ථාවේ අපිට කල්පනා කරන යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන මේ සියලු දේ දවස් හතක් ඇතුළත කපලා අයින් කරන්න ඕනේ. ඒකයි මහාගතරාජ පට්ටාන කිව්වේ දවස් හත යෝනි මේ අනුසය නානුසේති කරා. ඉතින්
යෝනි දවස් හත එක දිගටම කරන්න.
එක දිගට න දැන් අනානුසය කියන්නේ රාගානුසය පටිඝානුසය අවිද්‍යානුසය තුනම එකවරම කපන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ ඕග සූත්‍රයේ චටක සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා මේ අනුසේති අනුසය අලුතෙන් ඉපදවන අනුසය න අනුසේති හිමන නානුසේති කරන්නේ. හැබැයි මේකට මේ අනුසය න අනුසය කරන්න පුළුවන් වෙන්නේ අනුබස්සන අනුසති උපකාර කරගන්න වෙන ක්‍රමයක්. අනුබස්සන අනුසති දෙකෙන් නැතුව කරන්න සතර අනුපස්සනා කාය කාය අනුපස්සනා වේදනා වේදනා අනුපස්සනා චිත්තේ චිත්ත අනුපස්සනා ධම්මේ ධම්ම අනුපස්සනා ඒ වගේම මෙත්තානුසති අනුපස්සති මරණානුසති මුදානුසති අනුසති හතරයි අනුපස්සනා හතරයි අනුපස්සනා හතරයි අනුසති හතරයි ආදියට දැනගෙන භාවිතා කරන නිවැරදි ආකාරයට අනුසය දවස් හතකින් න අනුසයති කරලා සම්පූර්ණයෙන්ම මේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම කපලා නිබ්බාන නිර්ගතයට පත් මග බලමන් මේක හරි අතම් ලක්ෂයේ ලේසි පහසු දෙයක් හැබැයි අද සංකීර්ණ කරලා විස්තීර්ණ කරලා නොයෙක්යි මේක විරේණ වැදිරුල හරි නිවන නැතිද නිවන වැහුවා පැයක් නැහැ
කාමසකල්ලිකාන යෝගයයි අත්තකිල මතාන යෝගය කියලා දෙකක්. ඒ දෙකෙන් අදහස් වෙන්නේ පියාප්පියද?
ඒ පියාප්පියට වඩා කාමසකල්ලිකාන යෝගය කියන්නේ එක අන්තියක්. අත්තකිල මතාන යෝගය කියන්නේ තවත් එක අන්තියක්. ඒ ගාලේ පැවතුණු බ්‍රහ්ම සාහ්‍යත්වයේ දේවත්වයටපත් වෙන බ්‍රහ්මත්වයටපත් වෙන ඉන්ද්‍රප්‍රාතිහාරි පාන අඥා ලබන්න ධ්‍යාන ලබන්නට උපකාර වන නොයෙකුත් දුතාංගරේකල අන්තවාදී ක්‍රමයක් ඔය බමුණු බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන සියලු මාර්ගම් වල එකයි තියෙන්නේ. ඒක තමයි අර්ථ පිළිමතන. අනික නම් හොඳට කාමසපින්දක අධිසපින්දක ඒ කාමසිකාන්තන් දෝ. දෙකම අර්ථ දෙක. ඒ දෙකම අනුපගන්න. කියලා බුදුහාමුදුරු පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම බාහිලාර්ගී සූත්‍රයේ තියෙන නෙව ඉද න උරම් න උභයම අන්තරේ.
එතකොට සමහරවිට අත්තිකලමතාන යෝගයයි කාමසිකල්ලිකාන යෝගයයි දෙකම අතරලා මධ්‍යමා පටිපදා
කියන්නේ මධ්‍යමා පටිපදා කියන්නේ මධ්‍යමා පටිපදා සමානයි සම්මා අංග සම්මා තේරුම් ගන්න නැතුව මධ්‍යමා පටිපදා තේරුම් ගන්න බැහැ. හැබැයි සම්මා වෙන්න බෑ සංවර නැතුව සංසිඳීම නැති. එනිසා සංවර සංසිඳීම සම්මා තුනේ මේකතුව මධ්‍යම පටිපදාව.
ඒතකොට අන්ත දෙකට පියාප්පිය එනෝ නේද?
අන්ත දෙක පියාප්පිය. නම් ඒ අන්ත දෙකේම මොහොදි මොහොද පියාප්පිය එනවා. ඔය අන්ත දෙකේම පියාප්පිය තියෙනවා. මෙතන එහෙම නෙමෙයි. මෙතන පියාප්පිය ගන්න මෙතන තියෙන උපේක්ෂා. පියාපිය අපේක්ෂා එක්කදා අපේක්ෂා නම් මෙතනගේ
උපේක්ෂා
අපේ අන්දරෝ මේ දුක සහ දුකට බලපාන හේතු සහ දැවීම කියන කාරණාවට උත්තර ටික දුන්නොත් ඒ නිවනට ළඟාවේ පහත්
වෙනවා. දුකට හේතුව දැවීමට හේතුව බැලීමට බැලීමට ඔක්කොටම හේතුව මොකද්ද? තමන් වැරදි ආකාරයේ වචී කාය වචී දුස්චරිත වචනෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් වැරදි දෙයක් කරවීම යහපත් දෙයක් කරතොත් හැබැයි මෙතන කියනවා තමන්ටත් යහපත් වෙන්න ඕන අනුන්ටත් යහපත් වෙන්න ඕන නැතුව හරියන්නේ නැහැ. අත්ත ව්‍යාපාර වෙන්නත් බෑ පරත්ත ව්‍යාපාර වෙන්නත් බෑ අත්ත තාපන වෙන්නත් බෑ පරත්ත තාපන වෙන්නත් දැන් අපි එමුනම් අනිකයට කෑම ගන්නත් එපා නවත්තුම් කවුත් එන සාධුකාරයක් හොඳයි මේ පිළිතුරු. මේ දානමය පින්කමක් කරලා ධර්ම දානමය පින්කම ධර්මතාවයක් කරලා නොයෙකුත් ආකාරයේ කරුණු කාරණා පිළිබඳව යම් ප්‍රතාප ඥාන දර්ශනයක් ලබා ගන්නට උපකාර වන කරුණු කාරණා පිළිබඳව දැනගන්නට ලැබුණා. ඒ නිසා මේක කල්පනා කරන්න ඕන අපි කරපු දෙයක් නිසා අපි නොකරපු දෙයක් අපි නොකළ හේතුවක් අපි පස්සෙන් ඉන්න බෑ. ඒ නිසා අපි යහපත් හේතු කළොත් අපිට යහපත වෙනවා. අපි අයහපත් හේතු කළොත් ඒක කවදා හරි අපිට අයහපතට හේතු වෙනවා, අපලයට හේතු වෙනවා, අයහපත් ඵලයකට හේතු වෙනවා, අපායන්ට හේතු වෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම හැම අවස්ථාවකම වචනින් ක්‍රියාවෙන් කතාවෙන් කරන කියන විදිහට මේ සියලුම දේ යහපත් ආකාරයෙන් කරන්න පුළුවන් නම් තමන්ට තමන් ඉන්නවන සාක්ෂාත් කරගන්න පුළුවන්. උගේ අර්ථ සාධනයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන්. උගතෝ භාග විමුක්තියම ලබන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ ධර්ම දේශනාව උදව් වේවා, උපකාර වේවා, හේතු ආශ්‍රනා වේවා. මේ ධර්ම මාර්ගය තවදුරටත් කල්පනා කරලා යෝනිසෝමනසික කාර්යයන් කටයුතු කළා තමන්ගේ ඇයකන්න ආශ්‍රය දියකය මන සංවර කරගෙන සංසිඳවාගෙන සම්මා තත්ත්වයට පත් කරගන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනා පිළිවෙලින්. ඒ නිසා ඒ සඳහා මේ ධර්මයේ උපකාර වේවා. ඒ අනුව මේ පින්වතුන්ට සසර ගමනින් විදී නිදහසන්නට මේ යථා භූත ඥාන දර්ශනය ලබන්නට මේ උතුම් බුදු ධර්මයේ හේතු ආශ්‍රනා වේවා කියලා සාදුකාර. මේ ගාථාවන් කියලා පින්වන්වලා කරන්නේ ඉතාවතාජම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාහුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාහුන්තු ඥාතයෝ ඉදම් හෝ ඥාතීනං හෝතු සුඛිතාහුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමු සතං සමාගමු යාව නිබ්බානං.